ගරු නලින් බණ්ඩාර ජයමහම ඇත්තමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. අපේ ආචාර්ය සුරේන් රාඝවන් මහත්මයා කතා කරාට පස්සේ කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. සෙසේ මත ජනාධිපතිතුමත් කතා කරා මේ අපි කොහොමද මේ රටේ සියලු ජාතීන්ට සමව සලකන්නේ, එකට මේ රට ගොඩනගන්නේ කියලා. මම මෙතන වෙලාවේ නන්දා මාලිනීගේ ගීතයක් මතක් වුණා. දෙමළා වුණත් උතුමෙක් නම් ගරු කරනු, සිහලා වුණත් ජඩයෙක් නම් පහර දෙනු කියලා. ගරු සුරේන් රාඝවන් මැතිතුමා, ඒක තමයි අපි සමග ජන බලවේගයේ ප්‍රතිපත්තිය. අපි දකින්නේ මේ රට ජාතීන් වශයෙන් එකට ඉන්න ඕන. මේ රට බෙදලා වෙන් කෙරුවේ ජාතීන් වශයෙන් අපි නෙමෙයි. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපේ දිහා ගැන බලාගෙන කතා කරා, මේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ඕනයි කියලා. හැබැයි එතුමා කතා කරන්න ඕනේ අපි දිහා බලාගෙන නෙමෙයි සුරේන් රාඝවන් මැතිතුමා. ඔය පැත්තේ ඉන්න හාදේව දිහා බලාගෙන මේ කතාව කරා නම් බොහොම අගනේ කියලා මැනවි කියලා තමයි මට හිතෙන්නේ. මොකද ජාතීන් වශයෙන් බෙදපු වෙන් කරපු ජාතිවාදය මත පදනම් වල තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක කරපු කල්ලියක නායකයා බවට පත් වෙච්ච ජනාධිපතිවරයා අපිට බණ දේශනා කරනවා මේ රටේ සියලු ජාතීන්ට කොහොමද සමව සලකන්නේ, ජාතීන්ගේ ගෞරවය ඇති කරන්නේ කොහොමද, බලය බෙදන්නේ කියන කාරණේ. අපි හැමදාමත් නිවැරදි තැන හිටගත්තු දේශපාලන ව්‍යාපාරයක්. අපේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා හැමදාමත් නිවැරදි තැන හිටගත්තු දේශපාලන ව්‍යාපාරයක්. අපි කවදාවත් වඳ කොත්තු විකුණුවේ නැහැ, වඳ බ්‍රෙෂියර් විකුණුවේ නැහැ, වඳ පෙති විකුණුවේ නැහැ. අර මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතියක්ව තිබුණු ඒ සිරුරු භූමිදානය කරන්න නොදී බලහත්කාරයෙන් තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරපු කල්ලියක ඉඳගෙන තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා අද කතා කරේ. ඉතින් අපි සූදානම්. අපි කියන්නේ මේ රටේ කවුද දක්ෂයා, කවුද සුදුස්සා, මේ රට පාලකණය කරන්න පුළුවන් සුදුස්සා කවුද? ඒ පුද්ගලයා දෙමළද, මුස්ලිම්ද, සිංහලද වැඩක් නැහැ. මම නම් කියන්නේ ඔහුට ඒ තැනට යන්න ඒ සුදුසුකම තියෙන්න ඕන, අවස්ථාව තියෙන්න ඕන. අපේ රට දියුණු නොවුනේ මෙන්න මේ නිසා. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, ඔබතුමත් මේ මතය දරන කෙනෙක් විදිහට මම දන්නවා, ආමාංශිකෙක් විදිහට අපිට පුළු බැරි වුණා සුදුස්සව මේ පුටුවටපත් කරන්න ගොඩක් අවස්ථාවල. ඒ නිසා අද ජනාධිපතිවරයා කතාව දිහා බලපුවාම මට නම් තියෙන එතන මහා මේ গুপ্ত බවක් තියෙනවා. එතුමයි කතාව දිහා බලපුවාම එතුමා දැන් මැතිවරණ නැහැ වගේ කතාවක් වුණා. මැතිවරණ අවශ්‍ය නැහැ කියලා. එතුමාගේ ඉන්න එකම ගෝල බාලයා වජිර අභිවර්ධන මැතිතුමත් කිව්වා මැතිවරණ වලට අත්‍යරක් වේදන් වෙනවා, මෙච්චරක් වේදන් වෙනවා, මහා අනවශ්‍ය වේදමක්, ඊට වඩා හොඳයි මේකෙන් සමුද්‍රිය දෙනවා වගේ කියලා. ඉතින් මම හිතන්නේ මැතිවරණ ගැන කතා කරනකොට එක්සත් ජාති පක්ෂයට ජල බීතිකාව හැදෙනවා කියන එක ගැන වැඩි පුදුමයක් නැහැ. මොකද මැතිවරණ පැවැත්වුණොත් එක්සත් ජාති පක්ෂේ නිර්වත හෙළි වෙනවා. ඉතින් ඒ නිසා අපිට පේනවා මැතිවරණ හකුලමින් යන න්‍යායපත්‍රයක් තමයි අද මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් යන්නේ. එක පැත්තෙන් UNP ජනමතයක් නැහැ, අනිත් පැත්තෙන් ජනමතයක් තිබුණු පොහොට්ටුවට ජනමතයක් නැහැ. ඒ නිසා මේ දෙගොල්ලෝ එකතු වෙලා කොහොමද මැතිවරණ වලින් මේ බයිපාස් කරගෙන ඉස්සරහට යන්නේ කියන එක තමයි ඒගොල්ලොන්ගේ සැලසුම. ඒ නිසා තමයි දැන් මේ එක එක දේවල් දාගෙන මැතිවරණ හකුලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. අපි කියන්නේ ජනමතයක් අරගන්න. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදිහට ඉන්නවා. හැබැයි එතුමා අද ක්‍රියාත්මක කරන්න යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මේ මේ රටේ මිනිස්සු ජනමතය දුන්නේ. එතුමා කියනවා පෞද්ගලිකකරණය කරන්න ඕන ලාභ ලබන ආයතන කියලා. අපේ ප්‍රතිපත්තියත් ඒක වෙන්න පුළුවන්. නමුත් මේගොල්ලොන්ට ජනමතය දුන්නේ රටේ ජනතාව පෞද්ගලිකකරණය කරපුවත් ආපහු ගන්නවයි කියලා කියපු නිසා. ඉතින් ජනමතයක් නැති ආණ්ඩුවක් විදියට රනිල් වික්‍රමසිංහ මහත්මයා කටයුතු කරනවා. ඒ තරක් නෙමෙයි, ඔහු අරගලය තුලින් තමයි බලයට ආවේ. හැබැයි අද එතුමා බොහොම රළු ප්‍රකාශ කිහිපයක් කරා මර්ධනය පිළිබඳව. ආය අරගල කරන්න දෙන්න බෑ කියලා. ඒ අපිට පේනවා රනිල් වික්‍රමසිංහ මහත්තයත් අරගල බීතිකාවක ඉන්නවා කියන කාරණේ. අරගල බීතිකාව. එතුමා හිට්ලර්ගේ නමත් මේ අස්සට ගැහුවා. ඒ හිට්ලර්ගේ නම අස්සට ගැහුවේ මේ නිකමට නෙමේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමා, මේ ආවට ගියාට කියපු කතාවක් නෙමෙයි. පොඩි වෝනින් එකක් රටේ මිනිස්සුන්ට දුන්නේ. මටත් හිට්ලර් වගේ කටයුතු කරන්න පුළුවන්, මටත් හිට්ලර් කෙනෙක් වෙන්න පුළුවන් කියන එක තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ. අපිට අපි හිටපු නායකයෙක් වෙනස අපිට හැරෙනකොට තියෙනවා, මේ හැරෙනකොට අපිට කියන්න පුළුවන් මේ හරක පොල් පැලේට තමයි යන්නේ කියලා. ඒ නිසා මේ හිට්ලර් කතාව ආවට ගියාට අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. මට නම් හිතෙන්නේ හිට්ලර් වෙන්න ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා අන්තිමට වෙන්නේ හිට්ලර් වෙන්න නෙමෙයි හිට් ටිකට් වෙන්න තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට වෙන්නේ. ඒ නිසා පැහැදිලිවම එතුමා ගමන් කරමින් ඉන්නේ මේ රටේ මැතිවරණ හකුලමින් යන වැඩපිළිවෙලට. ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙනවා නම් අපි කොන්දේසි විරෝධීව අපි ඒ සඳහා පක්ෂයක් විදියට කටයුතු කරන්න සූදානම්. ඒක අපි පැහැදිලිවම කියනවා. දැන් මේ කොමිෂන් සභාව ගැන කතා කරා එතුමා. එතුමා කිව්වා ගේවල් ගිනි තියපුවට සම්බන්ධව හොයන්න කොමිසමක් දානවා කියලා කිව්වා. සමහර මාධ්‍ය ආයතන මේවට සම්බන්ධව මේවා ප්‍රචාරය කරලා ඒ සම්බන්ධව කොමිසමක් දානවා කියලා කිව්වා. හැබැයි එතුමා එකක් කිව්වේ නැහැ අපි හැමදාම කියන කාරණේ. අද රට බංකොලොත් භාවයට පත් කිරීමට කටයුතු කරපු අය ගැන සොයලා බලන්න, දැනුවම් කරන්න, ඒක නිරාවරණය කරන්න, මේ පාඩම රටේ ලෝකේ ජනතාවට ඉගෙන ගන්න, අනාගත පරපුරට ඉගෙන ගන්න අපි කොහොම හැමදාම කොමිසමක් දාන්න කියලා. මේ රට බංකොලොත් වූ රටක් නෙමෙයි. හැබැයි ඒ කොමිසම දාන්න ජනාධිපතිවරයාට මතක නැහැ. කොමිෂන් දාන්න එතුමා හරි දක්ෂයි, කමිටු දාන්න එතුමා දක්ෂයි. හැබැයි මේ අපි කියන මේ රට බංකොලොත් කරපු හොරු ටික, මේ රට විනාශ කරපු හොරු ටික, මේ රටේ සම්පත්තික ඌරන් කාපු හොරු ටික ගැන හොයලා බලන්න කොමිසමක් දාන්න ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ මන්ද කියලා මම එතුමාගෙන් අහන්න කැමතියි. ඒ වගේම මම ජනාධිපතිවරයාගෙන් අහනවා. දැන් ඔබතුමා තමයි ජනාධිපති. ජනාධිපති කොමිසමක් ක්‍රියාත්මක වුණා පාස්කු ප්‍රහාරය සම්බන්ධව. පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති කොමිසමක් ක්‍රියාත්මක වුණා. අපිට අවශ්‍යයි දැන් මේ කොමිසම මත පදනම් කරගෙන ඔබතුමා මොනවද කරන්නේ? මේ කොමිසමේ තියෙන නිර්දේශ, සොයාගත්තු කරුණු කාරණා, ඒ කරුණු කාරණා පදනම් කරගෙන මෙතනින් ඉස්සරහට පාස්කු ප්‍රහාරය සම්බන්ධව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ගන්නා ක්‍රියාමාර්ග මොනවද කියලා අපිට මේ ගරු සභාවට මේ රටට දැනගන්න කැමතියි. මොකද අපි දන්නවා අභිරහස් ගණනාවක් මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉන්නවා. මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුව කවුද කියන එක පිළිබඳව අපි දිගින් දිගටම කතා කරා. අපි මුජිබර් රවුමන් කමන්තුමා කතා කරා, මම කතා කරා, අපෙන් එහා පැත්තට ගිය හරින් ප්‍රනාන්දු මනුස නානායක් කර කතා කරා. හැබැයි පාස්කු ප්‍රහාරය දැන් කාලයේ වැලිතලාවට වැහිලා යන්න දෙන්න බෑ. මේ රටේ විශාල මිනිස් ඝාතනයක් සිදු වුණු, ජාතින් අතර වෛරය ඇති කරපු පාස්කු ප්‍රහාරය වැහිලා යන්න දෙන්න බෑ ජනාධිපතිතුමනි. ඒ වගේම ජනාධිපතිතුමනම තව කාරණයක් කියන්න ඕන. පාස්කු ප්‍රහාරය පදනම් කරගෙන පාස්කු ප්‍රහාරය කියන කාරණේදී එක පුද්ගලයෙක් අපි දිගින් දිගටම කතා කරා, පොලිස් සේවයෙන් නිරපල දැම්මා. ඒ තමයි DIG නාලකසිල්ල මහත්තයා. දැන් DIG නාලකසිල්ල මහත්මයා සම්බන්ධව බොහොම පැහැදිලිව අපිට කියන්න පුළුවන්, එතුමා සම්බන්ධව නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් නැහැ කියන එක නීතිපතිත් දැනුවත් කරලා තියෙනවා. ඔහු නිවැරදි කරුවෙක් විදියට දැනුවත් කරලා තියෙනවා. ඒ ඔහුව සේවය පිටවන්නේ නැත්තේ. DIG නාලකසිල්ල මහත්මයා පදනම් කරගෙන තමයි බොරු ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ නාටකයක් කරා. නාමල් කුමාරගේ නාලකසිල්ලගේ හඬපටියක් කියලා එකක් නිකුත් කළා. ඒ හඬපටිය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් බොරු හඬපටියක් කියලා හෙළි වෙලා තියෙනවා. එහෙනම් මම ජනාධිපතිතුමාගෙන් අහනවා, දැන් ඔබතුමාවත් ගාවගෙන, ඔබතුමාවත් පටලගෙන එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයවයි ගෝඨාභය රාජපක්ෂවයි ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් කියලා නාටකයක් හදලා, දවස් 52 නාටකයක් හදලා මේ රට ආගාධයට අරන් ගිය ඒ ව්‍යාපෘතිය නිසා දඩුවම් විදපු, දඩුවම් කාපු, හිටපු DIG තස්ස විමසන කොට්ටාසේ නාලක සිල්ල මහත්තයා අද අනිවාර්ය නිවාඩු වේවලා තියෙන, ඔහුට අවුරුදු 4කට අසන්න ප්‍රමාණයක් කාලයක් වැටුපක්වත් නැහැ. මම ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරනවා නාලක සිල්ල මහත්තයාට මේ නැවත සේවය පිටවීම කවදද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයන් විය යුතුම කරුණු කාරණා කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. නොවිය යුතු වැඩ ටික තමයි වෙන්නේ. අපිට ඒකයි තියෙන කනගාටුව. එතුමා නොවිය යුතු කටයුතු ටික කරනවා, විය යුතු කරුණු කාරණා කියන්නේ නැහැ. දැන් මැතිවරණ කොමිසම ගැන කතා කරද්දී දැන් වජිරාභයවර්ධන අපේ මැතිතුමා කියන්නේ මැතිවරණ වලට වියදම යටි මේක වැඩි. මම කියන්නේ වජිරාභයවර්ධන අපේ මිත්‍ර ඇමතිතුමනි, ඉස්සෙල්ලාම මේ බලන්න මේ රටේ ජනතාවගේ ජනමතය නිරූපණය කරන්න පුළුවන් අවස්ථාවලට ඉඩ දෙන්න. පළාත් පාලන ආයතන හෙට අනිත් දරකොට දැන් මේ කල්ලිකුත් වෙලා තියෙනවා. ඇයි ඔබතුමාලේවට අවස්ථාව උදා කරලා දෙන්නේ නැති? ඔබතුමාලයි අකුලන්න හදන්නේ මේවා. මැතිවරණයකට බිලියන 6ක් 7ක් යනවා. හැබැයි ඊට වඩා දුරට නාස්තිය දූෂණය වැඩි. ඔබතුමාලා බලන්න පෞගේ මාස 2-3 තෙල් නැව්වල ප්‍රමාද ගාස්තු විදිහට කොච්චර ගෙවලා තියෙනවද කියලා. ඒක වල රුපියල් බිලියන 6-7 වඩා වැඩි. අන්න ඒවා නතර කරගන්න. මේ රටේ වෙන නාස්තිය දූෂණය නතර කරගන්න. පෞගේ කාලේ ජාවාරම් කරපු අයගේ මුදල් අත්පත් කරගන්න නීති ක්‍රියාත්මක කරන්න. ඔබතුමාලා කියන ඕන නීතියක් අත උස්සලා අපි සූදානම් සම්මත කරන්න. එනිසා මේ මැතිවරණයට මුදල් වියදම් වෙනවා වැඩි කියලා ඒක පදනම් කරගෙන ඔබතුමාලා මැතිවරණ පස්සට දාන්න වෙන මොකුත් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයටත් පොහොට්ටුවට
අද
මැතිවරණ වලට මූණ දීමේ බීතිකාවක්
සභාපතිතුමනි මේ මගේ මිත්‍රයා කියපු කාරණයට මේ තර්කයක් නෙමෙයි අපි දෙන්නම එකට හිටපු ආණ්ඩුවේ පළාත් සභාවේ ඡන්ද තිබුණේ අපි දෙගොල්ලොම එකතු වෙලා ඉතින් මෙතුමාගෙන් කියක ගැන පොඩක් ඇහුවොත් හොඳයි
බොහොම ස්තුතියි ගරු නලි බණ්ඩාර මැතිතුමා
ඔව්
අපි ඒකටත් විරුද්ධයි කරු වජිරාභිවර්ධන මහත්මයා දැන් හරිව නිවැරදි කරන්න ඒක කරේ ඉතින් අපි එතකොට පොඩි පොඩි මන්ත්‍රීවරු පොඩි නියෝජ්‍ය අමාත්‍යවරු ඔබතුමාලා තමයි රනිල් වික්‍රමසමත්තුමාත් එක්ක අගමැතිකම් කරද්දී ඉතින් ඉදිරි පෙළේ හිටියේ මේ මද්දුම් බණ්ඩාර මහත්තයලම පසු පෙළේ කැබිනට් එකේ හිටපු කට්ටිය ඉතින් ඒ නිසා පැහැදිලිව පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම ඒ වගේම මේ රජය මේ රට බංකොලොත් භාවයට අද දැමීම පිළිබඳව සොයා බැලීමේ කොමිසම කියන ඒවා තාම වැදගත් කියන එක
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා
මම මේ අවස්ථාවේ මතක් කරනවා ඒ වගේම ගරු මූලාසනේ මන්තුමනි මේ පොලිස් කොමිසම දැන් පොලිස් කොමිසම තනිකරම දේශපාලන මේ ඩිරෙක්ටර් බෝඩ් එකක් බවට පත් වෙලා අපි දැක්කා අර රට විනාශ කරපු සෙට් එකේ මුදල් ඇමතිවරයා හිට මුදල් ඇමතිවරයා අපේ රටේ කපුට විදියට බොහොම ප්‍රසිද්ධ කපුටෙක් කියන්නේ සාමාන්‍යයෙන් අර කපුටගෙන් ලොකු සේවයක් වෙනවා සැබෑ කපුටගේ සැබෑ කපුටා කසල සෝදනය විශේෂයෙන් අපේ රටේ තියෙන මේ කසල ඉවත් කරන කෙනෙක් ඒ කියන්නේ ජරාව කාලා ඒක ලොකු සේවයක් හැබැයි මේ කියන කපුටා කෑවේ එසේ මෙසේ ජරාව නෙමෙයි රටේ ජනතාවගේ සම්පත් හොරා කාපු කපුටා එනකොට කොහොමද ගත්තු පිළිගැනීම ඒ පිළිගැනීම සඳහා ගියේ කවුද පොලිස් කොමිසමේ සභාපතිතුමා නියෝජිතයෙක්. ඔහු ගිහිල්ලා කියනවා මේ කලබලයක් තිබුණා හොයලා හොලා බලන්නලු කියේ. මේ මොන කතාවද හතර බීරි කතාවද? අනිත් MPPB ප්‍රනාන්දු කියන මහත්තයා පිළිගන්නවා ඔව් මම කියා පිළිගන්න කියලා. ඉතින් මෙහෙම ස්වාධීන පොලිස් කොමිෂන් දාගෙන කොහොමද පොලිසිය ශක්තිමත් කරන්නේ? එහෙම නිලධාරීන් නිදි කොහොමද අනිත් පොලිස් නිලධාරීන් ගෞරවයෙන් වැඩ කරන්නේ? පොලිසිය කියන්නේ අභිමානවත් අවුරුදු 100කට වඩා ඉතිහාසයක් තියෙන ආයතනයක්. ඒ ඉතිහාසයේ තියෙන ආයතනයේ ගෞරවයත් කෙලසමින් අද පොලිස් කොමිසම මේ ආණ්ඩුවට බැසිල් රාජපක්ෂලට ගෝඨාභය රාජපක්ෂලට කඩේ යනවා කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා අපි සමග ජන බලවේගයේ පෙනි සිටින්නේ අපි හරි පැත්තේ. මොකද අපිට හැමදාම කියනවා මේක බාරගත්තේ නැහැ කියලා. අජිත් ප්‍රේමදාස මහත්තයා බාරගත්තා නම් මන්ත්‍රීව 52ක් එක්ක ඉතුරු අඩුව කාගෙන්ද ප්‍රෝග්‍රෑම් වෙන්නේ? එහා පැත්තේ ඉන්න පොහොට්ටුවෙන් තමයි ඉතුරු අඩුව පුරවගන්න වෙන්නේ. දැන් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා එක මන්ත්‍රීවරයයි ඔහුට විශාල අඩුවක් තිබුණා. ඒ 80 අඩුව පුරවන්න මේ පොහොට්ටු උදව් කරා. ඉතින් අපිට සිද්ධ වුණා නම් ඒ අඩුව පුරවන්න ওই පොහොට්ටුවත් එක්ක ළඟින්න වුණා නම් අපිටත් ඒ පොහොට්ටුවේ ඒ ජරා නරාවලේ ළඟින්න
වෙනවා.
අර ගිරවට වෙච්ච දේ තමයි අපිට වෙන්නේ. ඒ නිසා අපි වගකීම් දරන්න සූදානම්. හැබැයි වගකීම් දරන්න සූදානම් වෙන්නේ පිරිසුදුභාවයත් එක්ක මේ රටේ වංචාව දූෂණය නැති රටක් බවට නිර්මාණය කරගෙන යන්න පුළුවන් ගමනක්. ඒ නිසා ඒ වගේම අවසාන වශයෙන් මතක් කරනවා මේ වැය ශීර්ෂයේ අපි දැක්කේ අපේ අගමැතිවරයාගේ වැය ශීර්ෂයේ 105යි වෙන් කළ දෙන සමස්ත මුදලේ ජනාධිපතිවරයාගේ සහ සමස්ත මුදලේ 105යි අගමැතිවරයාට අනේ අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට එහෙම නැත්නම් බොරලගොඩ සිංහයාට අභිමානවත් අපේ සිහලට 105ක් වෙන කරනවා රෝයල් එකේ තමන්ගේ ගජ මිත්‍රයා 95ක් තියාගෙන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව
බොහොම ස්තුතියි ගරු මුජිබර් රහමන් මැතිතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා
ස්තුතියි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂ කතාවේදී ඒහා අනුබද්ධ ආයතන සම්බන්ධව අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි විශේෂයෙන් කියන්න ඕන දැන් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය අරගෙන අපි බැලුවම ඒකට අනුබද්ධ ආයතන දිහා බැලුවමත් අපිට පේනවා ජනාධිපතිතුමාගේ කාර්යාලයේ සඳහා 166.98ක් වෙන් කරගෙන තිබෙනවා. ඒ කියන්නේ මිලියන රුපියල් මිලියන 988ක්. ඊළඟට අගමැති කාර්යාලයේ සඳහා වෙන් කරලා තියෙන්නේ රුපියල් මිලියන 86යි. ඒ කියන්නේ 100.83යි. ඊළඟට අපි බැලුවොත් මේ ඊළඟ වැදගත් ආයතනයක් ඇතුළේ අපි දකින්න රාජ්‍ය සේවා කොමිෂන් සභාවට වෙන් කරලා තියෙන්නේ රුපියල් මිලියන 13යි. කියන්නේ 100.088යි. ඊළඟට අපි හිතනවා තව වැදගත් ආයතනයක් වන අල්ලස්වා දූෂණ කොමිසමට වෙන් කරලා තිබෙනවා රුපියල් මිලියන 29යි. ඒ කියන්නේ 101.97යි. මේ වෙන් කිරීම තුලදී ඊළඟට අපි බැලුවොත් මානව හිමිකම් කොමිසම වෙනුවෙන් 100ට වෙන් කරලා තියෙනවා 100.014යි. කියන්නේ රුපියල් මිලියන 2යි. කියන්නේ ලක්ෂ 20ක් වගේ ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා සමස්ත අවුරුද්ද සඳහා මානව හිමිකම් මේ රටේ කඩ වෙනවද නැද්ද කියලා බලන්න. එතකොට මේ ජනාධිපතිතුමා වෙන් කරගෙන තියෙනවා සමස්ත ආයවැයෙන් 33%ක් වෙන් කරගෙන තියෙන ජනාධිපතිතුමා. එතුමාගේ යටතේ තියෙන ආයතන ටිකටත් එක්ක 33%ක් වෙන් කරගෙන තියෙනවා සමස්ත ආයවැයෙන්. ගරු සභාපතිතුමනේ, දැන් අපි අරගෙන බැලුවම දැන් ජනාධිපතිතුමාගේ මේ වැය ශීර්ෂය වෙන් කිරීමේදී විශාල මුදලක් රුපියල් මිලියන 988ක් එතුමා වෙන් කරගෙන තියෙනවා එතුමාගේ කාර්යාලයේ සඳහා. ගරු සභාපතිතුමනි, අද අපිට කියන විශාල කරුණු කාරණා දෙකක්. ඒ එකක් තමයි ජනාධිපතිතුමාට අපි කියන්න කැමති, විශේෂයෙන්ම මේ ජනාධිපතිතුමා අගමැති වෙලා ඉන්න කාලේ තමයි පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණේ. එතකොට ජනාධිපතිතුමා අගමැතිවරයා හැටියට එතුමා ගුවා, එතුමාව ආරක්ෂක කවුන්සිලයට එතුමාව ගෙනාවේ නැහැ, එතුමාව ඒ අවශ්‍ය වගකීම් ටික ලබා දුන්නේ නැහැයි කියලා. අපි දැන් ජනාධිපතිතුමාට කියනවා, ඔබතුමා අගමැති වෙලා ඉන්න කාලේ මේ සිද්ධ වුණා, යහපාලන ආණ්ඩුවට මේකේ වගකීම දරන්න වුණා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කොමිසමක් පත් කරා, ඒ කොමිසමේ වාර්තා සියල්ලම ජනාධිපතිතුමාට බාර දුන්නා. නමුත් ඒ වාර්තාවේ සමහර දේවල් මේ තිබෙන පාර්ලිමේන්තු පුස්කාලේ ලබා දුන්නේ නැහැ. එමනම් අපි ජනාධිපතිතුමාට කියනවා, දැන් ඔබතුමාට පුළුවන් ඉතුරු වෙලා තිබ ජනාධිපති කාර්යාලයේ තියෙන වාර්තා ටික අපිට ලබා දෙන්න. ඒක අපි බලන්න ඕනේ. ගෝඨාභය මහත්තයා ඒක දුන්නේ නැහැයි කියන එක ප්‍රසිද්ධ රහසක්. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තව දෙයක් බාර දුන්නා. ඒක තමයි අල්ලස්සා දූෂණ කොමිසම වාර්තාවක් කළා අර පැන්ඩෝරා පේපර්ස් ගැන. නිරූපමා රාජපක්ෂ මැතිනියගේ නමත් පැන්ඩෝරා පේපර්ස් වල සඳහන් වෙලා තිබුණා. ඒ සඳහන් වීම ගැන අල්ලස්සා දූෂණ කොමිසම ඒක පරීක්ෂණය කරලා ගෝඨාභය ජනාධිපතිතුමාට වාර්තාවක් ලබා දුන්නා. අපි දැන් රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමාට කියන්න කැමති, ඒ වාර්තාව අපිට ලබා දෙන්න. ඒක තියෙනවා දැන් ජනාධිපති කාර්යාලේ. ඒ වාර්තාවේ තියෙන දේවල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මේ රටේ ඉන්න ජනතාවට දැනගන්න ඕනේ. මේ පැන්ඩෝරා පේපර්ස් වල හිටපු ඒගේ නම තිබුණු නිරූපමා රාජපක්ෂ මැතිණියගේ ඒ වාර්තාව ගැන මේ රටේ සියලු දෙනාටම දැනගන්න අයිතියක් තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මම කියන්න ඕනේ අල්ලස්සා කොමිසමට වෙන් කළ තියෙන රුපියල් මිලියන 29යි. ඉතාම මේ රටේ තියෙන වැදගත් ආයතනයක්. අපි මේ පාර්ලිමේන්තුවේ දූෂණය ගැන කතා කරනවා, වංචාව ගැන කතා කරනවා, ඒක නවත්තන්න ඕනේ කියලා කියනවා, නඩු දාන්න ඕනේ කියලා කියනවා. නමුත් අල්ලස්සා දූෂණ කොමිසමට වැඩ කරන්න දීලා තිබෙන මුදල් ප්‍රමාණය බැලුවොත් රුපියල් මිලියන 29යි. රටේ බලවත් ආයතනයක්. රටේ සංවර්ධනයට ඉතාම වැදගත් ආයතනයක්. ජාත්‍යන්තරයේ අපිව බලාගෙන ඉන්නවා අපේ දූෂණ වංචා ගැන. අපි ජාත්‍යන්තර මිනුම් ඒකකයට ගියාම 2020 අපි හිටියේ රෑන්කින් වල 92 වෙනියට හිටියේ. අද වෙනකොට 2022 102 වෙනි ස්ථානයට අල්ලස්සා දූෂණ රෑන්කින් එකේ ඒ ජාත්‍යන්තර රෑන්කින් එකේ අපි 102ට අපි අවිල්ලා තියෙනවා. ඒතකොට අපිට පේනවා අපේ රටේ අල්ලස්සා දූෂණ පාලනයක් නැහැ. මේ හොරකම් අල්ල ගන්න බෑ. මම අල්ලස්සා දූෂණ කොමිසම සභාපතිතුමියගෙන් ඉල්ලුවා ඉල්ලා අස්කරගත්ත වාර්තා ටික දෙන්න කියලා. එතුමිය මට එවලා තියෙනවා වාර්තාවක්. නඩු 47ක් ඉල්ලා අස්කරගෙන තියෙනවා. නමුත් කියන්න කනගාටුයි, මට දීලා තියෙන්නේ නඩු අංක ටික විතරයි. කාගේ නඩුවද? ඉල්ලා අස්කරගත්ත කාරණාව මොකද්ද? මොකටද නඩු දැම්මේ? කිසිදු ඒ පිළිබඳ වාර්තාවක් අල්ලස්සා දූෂණ කොමිසම ලබා දුන්නේ නැහැ. ලබා දුන්නේ නඩු අංක ටික විතරයි. ලැජ්ජයි ගරු සභාපතිතුමනි. මේ රටේ මහජන මුදල් වලින් වැඩ කරන ජනතාවගේ මුදල් වලින් පඩි ගන්න මේ රාජ්‍ය ආයතනය අපිට මෙහෙමද වැඩ කරන්නේ? මෙහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විස්තර ටික ඉල්ලුවම තොරතුරු දැනගැනීමේ පනත යටදී ඒක දෙන්න වගකීමක් තියෙනවා. තාම ඒ විස්තර ලබා දුන්නේ නැහැ. ඒතකොට අපිට කියන්න තියෙන්නේ අල්ලස්සා දූෂණ කොමිසම මේ දූෂණය නවත්තනවා වෙනුවට තව තව හොරකම් කරන්න, තව තව දූෂණය කරන්න ආණ්ඩුවට ඉඩ ලබා දෙන එකයි මේ ඉන්න මැති ඇමතිවරුන් ආරක්ෂා කරගන්න තමයි වැඩ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, තව එක දෙයක් කියන්න ඕනේ. ගරු සභාපතිතුමනි, මේක ශක්තිමත් කරන්න ඕනේ. මේක ශක්තිමත් කරන්න නම් මේකට නිලධාරීන් අවශ්‍ය වෙනවා. මේකට නීතිඥවරු අවශ්‍ය වෙනවා. ඊළඟට පොලිසිය නිලධාරීන් පත් කරලා තියෙනවා. ඒ පොලිස් නිලධාරීන් පරීක්ෂණය කරනකොට පොලිස් ප්‍රතිතුමා සමහර නිලධාරීන්ව අල්ලස්සා දූෂණ කොමිසමෙන් අයින් කරනවා දේශපාලන බලපෑම් මත. එතකොට ඒව ඉස්සරහට යන්නේ නැහැ. ඒව හි ඇන හිටනවා. මේව වග කියන්නේ නැහැ. අල්ලස්සා දූෂණ කොමිසම කාටද වග කියන්නේ? කාටවත් වග කියන්නේ නැහැ. පාර්ලිමේන්තුවට වග කියන්නේත් නැහැ. එහෙම නැත්නම් කතානායකතුමාට වග කියන්නේත් නැහැ. කාටවත් වග කියන්නේ නැහැ.
එහෙමනම් මේ නීති වෙනස් වෙන්න ඕනේ. වෙනස්ලා මේවා වග කියන ආයතන බවට පත් වෙන්න ඕනේ. මේවා මේ රටේ ජනතාවගේ මුදල් වලින් නඩත්වන ආයතන, මේ නඩත්වන ආයතන කාට හරි කෙනෙකුට වග කියන්න ඕනේ. අපි කියනවා ගරු සභාපතිතුමනි, මේකේ නීතිය පද්ධතිය වෙනස් කරලා පාර්ලිමේන්තුවට වග කියන ආයතනයක් බවට මේවා පත් කරන්න ඕනේ කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි, ඊළඟ දේ තමයි අපි දැක්ක අද උදේ ඇවිල්ලා ජනාධිපතිතුමා කතා කරනවා. ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා බලය බෙදන්න අපෙන් අහන එකඟද කියලා. අපි ජනාධිපතිතුමාට කියන්න ඕනේ ජනාධිපතිතුමා බලය බෙදන්න එකඟද කියලා අපෙන් නෙමෙයි අහන්න ඕනේ. පොහොට්ටුවේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒක රාශි කරලා ඉස්සෙල්ලා එතුමා අහන්න ඕනේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් බලය බෙදන්න 13 ප්ලස් යන්න ඔබතුමාලා එකඟද කියලා ජනාධිපතිතුමා අහන්න ඕනේ. ඒක අහලා ඇවිල්ලා තමයි එතුමා මෙතන ප්‍රකාශයක් කරන්න ඕනේ. මොකද එතුමා අද එකතු වෙලා ඉන්න කණ්ඩායම තමයි මේ රටේ බලය බෙදන්නට විරුද්ධව දිගින් දිගටම වැඩ කරපු කණ්ඩායම. ඒකේ නායකත්වය දරපු අය, මේ රටේ ගිනි තියන්න වැඩ කරපු අය, 2019 බලය ගන්න ජාතිවාදය අවශ්‍යබූ දවිය, ඒ මිනිස්සුත් එක්ක එකතු වෙලා ජනාධිපතිතුමා අපෙන් අහනවා බලය බෙද. අපි කැමති, ඒක අහන්න දෙයක් නැහැ. අපි ජනාධිපතිතුමාට කියන්න කැමති 2015-2019 කාලේ අර අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ලාල් විජේනායක නීතිඥතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා, ලක්ෂ ගණන් මුදල් වියදම් කරා. දැන් ඒක හදලා ඉවරයි. අපි කියනවා ජනාධිපතිතුමාට ඒ ලාල් විජේනායක මැතිතුමාගේ කමිටුව අදපු අලුත් ව්‍යවස්ථාව ගේන්න පාර්ලිමේන්තුවට, ලක්ෂ ගණන් මුදල් වියදම් කරපු හදපු ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාව ගේන්න. ඇයි ඒක ගේන්න බැරි? අපි ආයෙ අලුතෙන් මුදල් වියදම් කරන්න ඕනේ නැහැ, අලුත් සාකච්ඡාවල් ඕනේ නැහැ, අලුත් දේවල් අවශ්‍ය නැහැ, අලුත් කමිටු වැඩක් නැහැ. ඔබතුමා අගමැතිවර හැටියට ඒ කමිටුව පත් කරා, අලුත් ව්‍යවස්ථාවක් හදුවා. ලාල් විජේනායක මැතිතුමා රටවටේ ගිහිල්ලා අන්න ඒ ව්‍යවස්ථාව ගේන්න. ඒක ගෙන නැතුව මෙතනට ඇවිල්ලා අපෙන් අහලා වැඩක් නැහැ ගරු ජනාධිපතිතුමනි, බලය බෙදන්න අපි එකඟද කියලා. ඒක හරියට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කතා කරනවා වැඩක්. ඒ හින්දා තමුන්නාංශ නියෝජනය කරන ඒ කණ්ඩායමේ අනුමැතිය ගන්න කියලා අපි එතුමාට කියන්න කැමති. ඒ වගේම තමයි එතුමා තව දෙයක් කිව්වා මැතිවරණය ගැන. එතුමා කිව්වා මැතිවරණය තියන්න බෑ රටේ ආර්ථික ස්ථාවරය එනකන් කියලා කිව්වා. ගරු සභාපතිතුමනි, දැන් මේ රට විනාශ කරේ කවුද? මේ රටේ ආර්ථික ඝාතකයෝ කවුද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය කියනවා මේ රටේ ඉන්න මේ ආර්ථික අපරාධය කරපු දේශපාලන නායකයන්ට නඩු දාන්න කියලා කියනවා. ඒගොල්ලෝ උදව් කරනවායි කියලා කියනවා. එතකොට දැන් ජනාධිපතිතුමා එකතු වෙලා ඉන්න කණ්ඩායම තමයි මේ රටේ ආර්ථික අපරාධ කරපු කණ්ඩායම. දැන් ඒ කණ්ඩායමත් එක්ක එකතු වෙලා පුළුවන්ද ආර්ථිකය ගොඩනගන්න? ගරු සභාපතිතුමනි, සාමාන්‍යයෙන් රටේ අයවැයක් ඉදිරිපත් කරාම ඒ අයවැය ඉදිරිපත් කරලා අනිත් දවසේ කොටස් වෙළඳපොළ ඉහළ යන්න ඕනේ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අයවැය ඉදිරිපත් කරා, කොටස් වෙළඳපොළ ඉහළ ගියාද? ඉහළ ගියේ නැහැ. ඇයි? විශ්වාසයක් නැහැ, කොන්ෆිඩන්ස් එකක් නැහැ. අද මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ විශ්වාසය. ඒක තමයි IMF එක කියන්නේ. IMF එක කියනවා ආර්ථික ස්ථාවරය හදන්න කලින් දේශපාලන ස්ථාවරය හදන්න කියලා. ජනාධිපතිතුමා ඉන්නේ ඒකේ අනිත් පැත්තේ. ජනාධිපතිතුමා කියනවා මම බලෙන් හරි දේශපාලන ස්ථාවරය හදනවා. උඹලට පෙළපාලි යන්න දෙන්නේ නැහැ, උඹලට කෑ ගහන්න දෙන්නේ නැහැ. එහෙම කෑ ගහන්න આવොත් මං හමුදාව දාලා පොලිසිය දාලා කුඩු කප්ටන් කරලා බලෙන් හරි මේක කරනවා කියලා උදේ ජනාධිපතිතුමා කියනවා. ගරු සුසිල් ප්‍රේමදාන තමතුමා, අපිට වඩා දේශපාලන ඉතිහාසය දන්න කෙනෙක් එතුමා hina වෙනවා. මම හිතන්නේ එතුමා hina වෙන්නේ නැත්තේ ජනාධිපතිතුමාගේ කතාවට. මොකද ඔහොම කයිවාර ගාපු නායකයෝ අන්තිමට ඉතිහාසයේ, ලෝක ඉතිහාසයේ හිටියා. ජනතාවගේ ප්‍රශ්න ගැන සංවේදී වෙන්නේ නැත්නම්, ජනතාව කියන දේවල් ගැන සංවේදී වෙන්නේ නැත්නම් මේ රටේ තරුණයෝ මේ දූෂණ පාර්ලිමේන්තුව තියාගෙන ඒ පාර්ලිමේන්තුව වෙනස් කරන්න ඒ ජනතාවට අවස්ථාව ලබා දෙන්නේ නැත්නම් මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් කරලා විනිවිදභාවයකින් දේශපාලන නායකයෝ හැසිරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවගේ විරෝධතාවල් ඇති වෙන එක නවත්තන්න බෑ කියන එක අපි සියලු දෙනාම මතක තියාගන්න ඕනේ. ඕක ජනාධිපතිතුමාට විතරක් නෙමෙයි පොදු, මේ රටේ ඉන්න හැම දේශපාලන නායකයාටම පොදුයි. ඕක අපි හිතනවා නම් අපේ රටේ බලය තියෙනවා, අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා, එහෙම හරියන්නේ නැහැ. එතකොට ආර්ථිකය හදන්න දේශපාලන ස්ථාවරය ඕනේ. දේශපාලන ස්ථාවරයේ තිබුණොත් තමයි ලෝකයා අපි ගැන විශ්වාසයෙන් බලන්නේ. ඒතොර අද එහෙම දේශපාලන ස්ථාවරයක් නැහැ. අද මේ ආණ්ඩුවට රටේ ජනතාවගේ මතයක් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා. ඒක ඇත්ත. පාර්ලිමේන්තුවේ ඉන්න පොහොට්ටුවේ කණ්ඩායමේ 143ක් හිටියා. 43ක් මෙහෙට ආවා. අපේ රාජපක්ෂලට විරුද්ධව ඡන්දෙ ඉල්ලපු අපේ 6 දෙනෙක් ඒ පැත්තට ගියා. බහුතරය තියෙන. ඒකයි අපි කියන්නේ විකෘති කියලා. දැන් මනුෂයි අපේ හරෙන් ෆර්නැන්ඩෝ මන්ත්‍රීතුමයි රාජපක්ෂලට විරුද්ධ කඳවුරේ හිටියේ. ඉඳලා ඡන්දෙ ඉල්ලලා ගිහලා ආයි රාජපක්ෂලගේ මේ සරමේ ඉල්ලලා තියෙනවා. ඒකයි අපි කියන්නේ මේක විකෘති කියලා. ඒ හින්දා තමයි අලුත් ජනමතයක් ඕනේ කියන එක මුළු රටම කියන්නේ. ඒක ජනාධිපතිතුමා ඇහුම් කන් දෙන්නේ නැත්නම් ජනාධිපතිතුමා අපි හිතනවා විශේෂයෙන්ම ඒකට බයයි. මොකද ජනාධිපතිතුමා දන්නවා දැන් ලබන මාසයේ අප්‍රේල් වෙනකන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ සාකච්ඡාව සාර්ථක වෙන්නේ නැහැ. අද චීනය කියලා තියෙනවා ණය කපා හරින්න ලෑස්ති නැයි කියලා. චීනේ ලෑස්ති නැත්නම් ඉන්දියාව ලෑස්තිත් නැහැ, ජපානේ ලෑස්තිත් නැහැ. එහෙමනම් ජනාධිපතිතුමා කියන විදිහට අද IMF එකේ සාකච්ඡාව දිගින් දිගට ඇදිලා යනකොට රටේ මේ දරිද්‍රතාවය එක ජනතාව නැගිටිනවා. ඒ නැගිටීම නවත්තන්න බෑ. ඒ නැගිටීම ජනාධිපතිතුමාට තේරුම් අරන් තියෙන හින්දා තමයි ජනාධිපතිතුමා ඇවිල්ලා කල්තියාම කියන්නේ මම උඹලව මර්ධනය කරනවා මීට පස්සේ පෙළපාලි අරගල බෑ බලාගනින්න කියලා ජනාධිපතිතුමා කියනවා. මොකද එයාට ඒක තේරෙනවා. එයා දැන් බය වෙලා ඉන්නේ. ජනාධිපතිතුමාගේ හිතේ දැන් තුන්බිය ඇති වෙලා තියෙනවා. කාටද තුන්බිය? එකක් තමයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පොරොන්දුව දීලා තියෙනවා පාර්ලිමේන්තුව විසිරවන්නේ නැහැ කියලා. ඒකනේ පොහොට්ටුවේ උදවිය ජනාධිපතිතුමා පත් කරේ. ඊළඟට ජනාධිපතිතුමාට බයක් තියෙනවා විපීල ඡන්දකට ගියොත් විපක්ෂය ජයග්‍රහණය කරයි. ඊළඟට ජනාධිපතිතුමාට බයක් තියෙනවා එතුමා මේ කරන ආර්ථික ප්‍රතිපත්ති උඩ මේ සමාජ විෂමතාවයේ උඩ මේ දරිද්‍රතාවයේ උඩ ජනතාවගේ නැගිටීම අනිවාර්යෙන්ම සිද්ධ වෙනවයි කියන එක ජනාධිපතිතුමාට බයක් තියෙනවා. ඒ තුන්බියේ හින්දා තමයි ජනාධිපතිතුමා අද කල්තියාම ඇවිල්ලා පණිවිඩයක් දෙනවා රටට. උඹලා කවුරුවත් පාරට එන්න එපා. පාරට ආවත් මම හමුදාව දාලා පොලිසිය හරි දාලා මේක මර්ධනය කරනවා කියලා. ඒ හින්දා ගරු සභාපතිතුමනි අවසන් කරන්නම්. අද අපි එකක් කියනවා එතුමාට විපක්ෂ ඉඳගෙන. එතුමාට අපි කියන්න කැමති විශේෂයෙන්ම අද මේ රටේ දේශපාලන අස්ථාවරත්වය ආර්ථික දරිද්‍රතාවය ඇති කරලා තියෙන මේ රටේ ජනතාව නෙමෙයි. මේ රටේ අහිංසක මිනිස්සු නෙමෙයි. මේ රටේ මිනිස්සු අද වෙනකොට ඉතාම අන්ත විදියට දුක් විඳිනා ඉඳගෙන මේ තමුන්නාංශෙත් එකතු වෙලා ඉන්න ඔය කණ්ඩායම තමයි මේ රට මේ ප්‍රපාතයට තල්ලු කළේ. මේ රට මේ ප්‍රපාතයට වැට්ටුවේ. අන්න ඒ මිනිස්සුන්ට විරුද්ධව තමුන්නාංශ ක්‍රියා කරන්න කියන එක තමයි මේ රටේ ජනතාවගේ පැතුමහ අපේ බලාපොරොත්තුව කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු රෝහණ බණ්ඩාර විජේසුන්දර මහත්මයා ඔබතුමාට විනාඩි 21ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන හොබන ගරු මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අයවැය ත්‍රිවණවර කියවන අවස්ථාවේ ගරු ජනතුමාගේ අයවැය ශීර්ෂයන් මම හිතන්නේ කතා කරන මොහොතේ වචනයක් කතා කරන්න ලැබීම මම හිතන්නේ වාසනාවක් කොට සලකනවා. මම හිතන්නේ අද දවසයි හෙට දවසයි මේ අයවැය විවාදේ අපි කතා කරයින් පස්සේ අනිත් දවස් ටික මොනවා කතා කරන්නද කියලා. මේ අයවැයේ සියලුම දේවල් මහා හැන්දෙන් මේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයන් වලට වෙන් කරගෙන අවසානයි. එතකොට හෙට අවසන් වෙනකොට ඉතුරු වෙන්නේ කීයද කතා කරන්න? එතකොට එතනින් එහාට මේ කවුද මේ විදියට වෙන් කරගෙන තියෙන්නේ? පහුගේ යුගයේ Taman දන්නවා අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ මගේ හිටපු නායකයා. එතුමා හැමදාම ගණනේ හදාගෙන හිටියේ දේශපාලන උප්පරවැට්ටියකින් ඔලුගෙඩි මෙහා කිරීමක් තුල බලය අරගෙන පාර්ලිමේන්තුවේ මොන විදියකින් හරි අගමැති ධූරයේ බවට පත් වෙනවා මිසක් මට ජීවිතයේ සම්මතයකට මේ රටේ ජනාධිපතිවරයා වෙලා බවට පත් වෙන්න මට හැකියාවක් නැහැ. ජනාධිපතිවරයා දිනන්න බෑ. ඒ නිසා හැමදාම පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න, අගමැතිවරයා ශක්තිමත් කරන්න, පාර්ලිමේන්තු ක්‍රමයේ ඉදිරියට ගෙනියන්න කතා කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණායින් පස්සේ නැවත සම්ප්‍රදායික ජනාධිපතිවරුන් කරපු කාරණය මේ විදිහටම නැවත ගමන්ගේ හැන්දර බෙදාගෙන තියෙනවා. ඒස අනිකුත් අමාත්‍යංශවලට ගන්න දෙයක් නැහැ. ඒ නිසා අනිත් ඇමතුරු අද කැබිනට් එක අනිත් ඉන්න කැබිනට් එක ගත්තාම ඒ කැබිනට් එකට වැඩිය හොඳ කැබිනට් අපිට මොරටුවට ගියා නම් හොයා ගන්න පුළුවන්. මේ කැබිනට් එක නිකන් හිස් කාඩ්බෝඩ් වලින් හදාගත්තු කැබිනට්ටුවක් විතරක් බවට පත් වෙනවා. නියම කැබිනට් උඩ කියන්නේ වෙන නමක්. අද නියම කැබිනට් උඩ කියන්නේ ජනාධිපති උපදේශකවරු කියලා. ජනාධිපති උපදේශකවරු කවුද කියලා හෙවුවනම් අන්න නියම කැබිනට් එක අපිට දැක බලා ගන්න පුළුවන්. ජනාධිපතිතුමා මෙච්චර මුදල් කන්දරාවක් වෙන් කරගෙන ඉන්නේ
මේ තමන්ට බලය ලබා දීපු තමන්ව මේ ජනාධිපතිපුට ජීවිතයට සම්මතයකට මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව ජයග්‍රහණය කළ ජනාධිපතිවරයෙක් වෙන්න හැකියාවක් නොතිබිච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන්න කටයුතු කරපු ඒ කලගුණ සලකනවා වෙනුවටවත් ඒ අවස්ථාව ලබා දීලා නැහැ. අද අනිත් පැත්තෙන් එතුමාගේ අල්ල පුටුවේ ඉන්නවා මෙරටේ අග්‍රාමාත්‍යවරයා. කතාවට කියන්නේ තමන්ගේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා ආදි විශ්ව ඒ ඉස්කෝලේ කමටවත් දැන් අපි දැක්කා රොයල් එකේ දරුවන්ට අයවැයෙන් ඒ දරුවන්ගේ ඉල්ලීම වෙනුවෙන් අර දිස්ත්‍රික් කෝට් එක අඩු කරලා කටයුතු කරලා තියෙනවා. හැබැයි තමන්ගේ අල්ලපු පුටුවේ ඉන්න තමන්ගේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා හිතවත තමන්ට මේ ජනාධිපති පුටුවේ සහෝදර ඡන්ද දීපු ඒ අග්‍රාමාත්‍යවරයාටවත් මුදල් වෙන් කරලා නැහැ. පාර්ලිමේන්තු ක්‍රමේ ශක්තිමත් කරන්න පාර්ලිමේන්තු ක්‍රමේ ඉස්සරහට ගෙනියන්න කතා කරන අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කටයුතු කරන්නේ මොන ආකාරයෙන්ද කියන එක අපිට බොහොම පැහැදිලි. එතුමාගේ එකම අරමුණ තියෙන්නේ එතුමා වගේම මේ රටේ ජනමතයෙන් පාර්ලිමේන්තුවට එන්න බැරි වෙච්ච තමන්ගේ කණ්ඩායම නැවත ඉදිරියට ගෙනල්ලා ඒ යහපාලන රජයේ මොහොතේ මේ අපේ හිටපු ඇමතුරු ඔක්කොම හිටිය පැත්තක. හැබැයි ඔය චීන් තීරණ ගත්තු සියලුම දේවල් කරපු කැබිනට්ටුව නැත්තම් කුච්චිය කැබිනට්ටුව කියන ළඟම සෙට් එක අද මේ ජනාධිපති උපදේශකවරු විදිහට පත් කරගෙන ඒ ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයන් වල ජනාත්මා වෙනුවෙන් සියලු මුදල් ටික වෙන් කරගෙන අද ඒ හරහා කටයුතු කරනවා කියන එක තමයි අපිට බොහොම පැහැදිලි. එහෙස අනේ පව් Tamanට එල්ලෙන්න වෙලක් නැති වෙන වෙලාවේ අර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරටෙන් පලා යනකොට මේ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු සියලු දෙනාගේ දේශපාලන උපාය මාර්ගයක් අනුව අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරගත්තා. දැන් අවසානයේ ඒ ඇයට යන්නේ මන් නැති වෙලා තියෙනවා. දැන් අද අපේ වජිර අභිවර්ධන මැතිතුමා කියපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා උදේ කතාවේදී කියනවා මැතිවරණ තියන්න සූදානමක් නැහැ අපේ කියලා. හැබැයි වජිර අභිවර්ධන මැතිතුමා කියනවා වක්‍රාකාරයෙන් නොකිය කියනවා අපි මැතිවරණ වෙනුවෙන් මැතිවරණ කොමිසමට අපි මිලියන 10000ක් අපි වෙන් කරලා තියෙනවා. කෝටි 1000ක් විතර අපි වෙන් කරලා තියෙනවා. ඒක සුළුපටු මුදලක් නෙමෙයි. ඒක වෙන් කරලා තියෙන්නේ මේක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපායක් තියෙනවා. එතුමාගේ බලාපොරොත්තුවක් තියෙන අපිට බොහොම පැහැදිලිව පේනවා. තාම පොහොට්ටුවේ හතර ගාතේ දුවනවා. හතර අතේ දුවනවා. කපුටෝ එනවා. මයිනෝ එහාට පිනනවා. මෙහාට පයින්නවා. හැබැයි තාම ගොය පැත්තෙන් ජනාධිපතිවරයා අපේක්ෂකෙක් හොයාගන්න පුළුවන් තත්ත්වයක් අද පොහොට්ටුවට නැහැ තාම. එනිසා රනිල් වික්‍රමසිංහ කියන ඒ උප්පරවැට්ටි උපාය මාර්ග හොඳට දන්න ඒ නායකයාට වමනාව තියෙනවා. තව අවුරුදු දෙකක් හිටියොත් 20-24 වෙනකොට තමන්ට මෙරට ජනතාව ගල් ගහලා එළවුණා. එනිසා තමන්ගේ වමනාව තියෙන මැතිවරණයකට යනවනම් යන්න තියෙන එකම ආසාව තියෙන්නේ මේ 23 අවසාන වෙනකොට පොහොට්ටුවට තව ජනාධිපති අපේක්ෂකෙක් හොයාගන්න කලින් පොහොට්ටුවේ අයගේ කර්මතින්ම පොහොට්ටුවේ අද නන්නත්තාර වෙච්ච මන්ත්‍රීවරු ඇමතිවරු ටික එල්ලෙන්න වෙලක් නැතු ඉන්න කට්ටියගේ පිහිටෙන් පොහොට්ටුවත් අල්ලගෙන ජනාධිපතිවරණයකට ගිහිල්ලා තමන්ට තව අවුරුද්දකින් අහිමි වෙන්න තියෙන ජනාධිපති ධුරේ කාලය බැටිවරණයකට පුළුවන්ද කියලා ට්‍රයි එකක් දීලා බලන්න මුට්ටිය දාලා බලන්න චාන්ස් එකක් ආවොත් මැතිවරණයක් තියන්න මිලියන 10000ක් වෙන් කරගෙන තියෙනවා. ඒක තමයි 10000 වෙන් කරගෙන තියෙන්නේ. නැතුව මේ රටේ ජනතාව ඉල්ලන ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරන්න ජාත්‍යන්තරය කියන මැතිවරණ තියන්න නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මිලියන 10000 වෙන් කරලා තියෙන්නේ. ඒ තමන්ට භූමිකාව හැදුනොත් තමන්ට භූමිය නිර්මාණය වුණොත් පොහොට්ටුවට අපේක්ෂකෙක් හොයාගන්න කලින් මං ජනාධිපතිවරණයට යන්න. ඒකට එතුමා ගණනයක් හදනවා. අද එතුමාගේ ජනාධිපතිවරණයක් දිනන්න මේරටේ සුළු ජාතික ඡන්ද ඉතාම වැදගත් වෙනවා. එනිසා අද නැවත ද්‍රවිඩ ජාතික සන්ධානයේ රවට්ටන්න මෙතුමා අපෙන් ප්‍රශ්නයක් අහනවා. කැමතිද බලය බෙදන්න? ඔව් අපි කැමතියි බලය බෙදන්න. මේ රටේ අද බලය විතරක් නෙමෙයි මේ රටේ මොනවද අපි තියාගෙන ඉන්නේ? අපිට හෙටනි දවෙනකොට අපේ භූමිය කැලි කැලිත් බෙදන්න වෙලා තියෙනවා. දැන් අදම වෙන්දේ ශ්‍රීලන්තයක් බවට පත් වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සියලු දේවල් අද විකුණන්න කටුම්පත් අදමින් ඉන්නවා. පාඩු ලබන ආයතන මුලාකර මුවා කරගෙන ඒකට මුලා වෙලා මුවා වෙලා මෙරටේ ලාභ ලබන ආයතනත් විකුණලා මෙරටේ විදේශ සංචිතනික වැඩි කරලා නැවත ණය අරගෙන ඇවිල්ලා තමන් ඉන්න කාලේ තව ටිකක් ආතල් එකක් ගන්න ජෝගයක් නටන්න තමන්ගේ අර තුන් කට්ටුව තමන්ගේ ජනාධිපති උපදේශකවරු ටික තියාගෙන පෝෂණය කරගෙන යන්න එතුමා අවශ්‍යතාවය හදා ගන්නවා. ඒ හදන ගමන් අන්න ද්‍රවිඩ ජාතික සන්ධානෙට මුට්ටිය දාලා බලනවා අපි බලය බෙදන්න සූදානම්. ඒකත් එක්ක සාකච්ඡා පටන් ගයි. දැන් විවිධ රටවල වලට ඒ සඳහා අධ්‍යක්ෂින් බලා ගන්න නැත්නම් අධදා බලන්න එහෙදි අධ්‍යයනය කරලා එන්න ඒ රටවල වලට යවලා ගෙනල්ලා ඒ ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාකච්ඡා යම් කිසි මට්ටමකට ගෙනල්ලා මේ මෙතුමා ජීවිතේට මේ බලය බෙදන්නේ නැහැ. එතුමාට බෙදන්න උවමනාවක් නැතුමාට අවස්ථාවක් බෙදන්න ඕන. එතුමා අපි දන්නේ නැහැ. හැබැයි එතුමා ඒක හිඟන්නගේ තුවාලය වගේ පාවිච්චි කරන්න උත්සාහ කරනවා. එනිසා එතුමා ලැහැත්ති දෙවිඩි ජාතික සන්ධානයේට ටොපියක් දීලා අපි ලැහැත්ති දෙවිඩි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මේකට ඉන්න එකම විසඳුම දෙන්න පුළුවන් මිනිහා මම විතරයි. උඹලා මගෙත් එක්ක අත්වල බඳගෙන වරෙල්ලා ඊගාවට පොහොට්ටුවට අපේක්ෂකෙක් හොයාගන්න බෑ. උඹලත් මට සහයෝගය දුන්නොත් මට පුළුවන් ඡන්දයකින් අනේ ජීවිත කාලෙට ලැබෙන්න තිබිච්ච නැති චාන්ස් එකක් නැවත ඡන්දයකට යන්න පුළුවන් වටපිටාවක් හදාගන්න පුළුවන්ද කියන. එතකොට එහෙම වුණා නම් ඒ මතයට ආව නම් දෙවිඩි ජාතික සන්ධානය කැමති වුණා නම් ඉන්දියාවෙන් යම්කිසි බලපෑමක් මේ රටේ දෙවිඩි ජාතිකයින්ට එනවා. එනිසා වතු කරේ ඡන්ද ටිකට බලපෑමක් එල්ල කරගන්න පුළුවන්. එනිසා මෙන්න මේ කියන කාරණා ටිකට අත්දැක බලන්න තමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගොමුණා තියෙන්නේ. එනිසා අද මේ රටේ ජනතාව ඉල්ලන්නේ මේ රටේ තවත් අරගලයට පිංසිද්ධ වෙන්න මේ රටේ ජනාධිපති වෙච්චි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ තවත් ඉස්සරහට තියාගෙන මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතා මතයෙන් ඇවිල්ලා මේ රටේ ජනාධිපති බවට පත් වුණා නම් අපි ඒකට කොහෙත්ම කෙල නිකන් කරන්නේ නැහැ. අපි එතුමා මේ රටේ ජනාධිපති කරන්න බොහොම උත්සාහ කරා. එතුමාට 1994 මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂේ DS සේනනායක මැතිතුමාලා නිර්මාණය කරපු දේශපාලන පක්ෂේ ජාත්‍යන්තරයේ පිළිගත්තු දේශපාලන පක්ෂේ මේ රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරපු සංවර්ධනය වෙනුවෙන් මේ රටේ විවෘත ආර්ථිකය හඳුන්ලා දීපු මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂේ නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. එතුමා ඔබතුමාලා ඒ දවස්වල කිව්වේ විපක්ෂ නියෝජන කට්ටිය ඡන්දෙන් ඡන්ද ගණන් ගැදුවා. ඡන්ද 28යි කිව්වා 30යි කිව්වා මේකත් පරාදයි අරකට පරාදයි කිය කිය ඡන්ද වලට බයේ හැංගිච්ච මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂේ කුණු කොල්ලට දාලා කුණු බක්කියට දාලා අර අපේ රත්නහාමුදුරු එතුමා ජාතික ලැස්තුවේ එක මන්ත්‍රීවරයෙක් අරගෙන ආවා කොහෙවත් නැති පක්ෂයකින්. ඒ මැතිවරණයට අටව ගත්ත ඒ පක්ෂේ ජාතික ලැස්තුවේ එක මන්ත්‍රීවරයයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂයට එකමක මන්ත්‍රීවරය. කවුද මෙතෙන්ද ගෙනාවේ? මේ දක්ෂයින්ට තැන දෙන්නේ නැතු එක්සත් ජාතික පක්ෂේ තමන් එක කණ්ඩායමක් යටතේ තියාගෙන කටයුතු කරපෙගේ දේශපාලන පක්ෂයක වැදගත්ම කොටස මොකද්ද කියන කඳුන ගන්න බැරි වෙච්චි අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද දැන් ඡන්දයකට එන්න හදන නිසා හීන මාලිගා හදන්න එපා. අපි කියනවා එතුමා දැන් අරගෙන ඉන්න අපේ වැත්ති හිටපු හරෙන් ප්‍රනාන්දු මැතිතුමා එතුමාගේ න්‍යායාචාර්ය විදියට ඊයාව අයවැය එතුමාගේ ගෝලයා විදියට මං හිතේ හොඳ කතාවක් කරයි අයවැය සම්බන්ධව මේක දීර්ඝ විග්‍රහයක් කරයි කියලා එතුමා ගීත රසස්වාදය ගැන කතා කරා. අර තයිලෝක විජේපත්‍ර සින්දුව කියලා ඒක සින්දුව විවරණකම් කියලා ඒකේ වචනෙන් වචනය විග්‍රහ කරනවා. ගීත රස ආස්වාදය අපි විඳින්න නම් මේ පාර්ලිමේන්තුවට එන්න ඕනේ නැහැ. එතුමාගේ හිතවතා විදියට එතුමාගේ දැහැත් ශක්තිමත් කරන්න එහා පැත්තට ගියපු කෙනා විදියට එතුමාට තිබුණා රනිල් වික්‍රමසිංහගේ දර්ශනේ මේ ආයවැය තුල කෙරුවු එක ඇවිල්ලා එතුමාට ඉදිරිපත් කරන්න. හැබැයි එතුමා ඒක කරේ නැහැ. ඒ වගේම එතුමා මේ පැත්තේ ඉන්නකම් එතුමාට විශාල කැක්කුමක් තිබුණා. ඒ කැක්කුම තුල එතුමා කතා කරා මේ රටේ පාස්කු ප්‍රහාරය ගැන. සාපේ කිව්වා සර්ට වැදුනේ මේ පාස්කු ප්‍රහාරයේ සාපේ ඕක පළදෙනවා කියලා මේකට ගහගෙන යකානට බොහරෙන් ප්‍රනාන්දු ඊයේ දවසේක වචනයක් අරහා පාස්කු ප්‍රහාරයෙන් විඳිතයන් බවට පත් වෙච්ච ඒක තමන්ගේ ආගමික භක්තිකයින් ගැන කතා කරේ නැහැ. විලැජ්ජයි. එතුමත් එක්ක මේ වගේම කරටක් දාගෙන එතුමා හරෙන් ප්‍රනාන්දු මැතිතුමා කතා කරලා වාඩි වෙනකොටම අනිත් පැත්තෙන් නැගිටපු අපේ මනුෂ්‍ය නානක්කාර මැතිතුමා එතුමාගේ මකරෙන් ගද්දාගෙන මේ පාස්කු පෙහාරේ තමයි කර තියාගෙන උඩු තියාගෙන ගියේ. හැබැයි අද විල ලැජ්ජයි මේ දෙන්නගේම කටෙන් අද පාස්කු පෙහාරේ ඇතෑරිලා තමන්ගේ ගමන යන්න තමන්ට තනතුරක් තාන්න මාන්නයක් දෙනව නම් ඒ වෙනුවෙන් සියල්ල කැපකරන්න සියල්ල පූජා කරන්න දෙපතුල් ගාව වැටෙන්න තරම් මෙච්චර බාල්දුරු ආද කියලා අපේ මෙච්චර නායකයෙක් අපි හිතුවා අපේ පක්ෂේ ඉන්න තරුණ නායකයෙක් වැඩකාරයෙක් වැඩෙක් මෙයා හරි වැඩක් කරයි කියලා. හැබැයි කොහටද ගිහිලා තියෙන නිසා අපි මේ දේවල් අපි විවේචනය කරනවා වගේම මේ වැරදි දේවල් රටේ ජනතාව දැනගෙන මේ ඉදිරියේදී හැමදාම මේ අරගලේ ගෙනා වගේ අරගලේ තුලින්ම මෙරට ජනාධිපතිවරයා බවට පත් වෙච්චි. එතකොට අරගලේ නිසා මෙතකොට අගමැති වෙන්න හම්බුණා. හම් අපි දැක්කා එතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගාවට ගිහිලා තියෙන එකකම ඉල්ලීම මොකද්ද උනේ? අරගලේට පහසුකම් සපයන්න අරගලේ විනාශ කරන්න දෙන්නේ නැතු අරගලේ පවත්ව ගන්න යන්නත් දෙන්න ඒක කියලා තමයි ගෝඨාභය රාජපක්ෂයෙන් කරපු ඉල්ලීම. ඒ ඉල්ලීම එතුමා ඉල්ලුවා වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නොතේරුවත්කමකම එතුමාගේ තියෙන නොහැකියාව හරි නොතේරුවත්කම හරි නිසා ඒකටත් අවසර දෙනවා. ඒ නිසා එතුමා අගමැති ධූරයේ ඉන්න ගමන් රට එතුමාගේ රුවන් විජේවර්ධන මැතිතුමා ඒ වෙනුවෙන් පත් කරලා අරගලේට පහසුකම් දෙන්න විදිහට පත් කරලා අරගලේ තවත් ෆෝම් කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රටෙන් පළවලා යන තැනට අරගලේ පාවිච්චි කරපු කෙනාම අද කියනවා මේ රටේ අරගල පවත්වක දෙන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි අපි කියන ඔබතුමාගේ උමනාවට නෙමෙයි මේ රටේ ජනතාව අරගලයට ආවේ. මේ රටේ ජනතාව තමන්ගේ තියෙන පීඩණය පිට කරගන්න, තමන් විඳින වේදනාව දුක කඳුල පිට කරගන්න මේ රටේ අරගලයට පාරට ආවේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහට ඕනකමට අරගලයට පහසුකම් දුන්නට නෙමෙයි අරගලේ ජයග්‍රහණය කරගෙන ඉච්චේ, තමන්ගේ පීඩණය පිට කරගන්න තමන්ගේ ජයග්‍රහණ අපේක්ෂාවේ. අද තාවකාලිකව මෙරට ඉන්ධන පොලි බයින් කරා කියලා කියනවා, ගෑස් පොලි මයින් කරා කියනවා, පොහොර ටික දුන්නා කියලා කියනවා අපේ ගරු ඇමතුමා. අද පොහොර මිටියන් නිකන් දැන් අද මේ කතා කරනවා, අක්කර දෙකහමාරට අඩුවට විතරයිලු අර යූරියා මිටිය නිකන් හම්බෙන්නේ. හැබැයි අඳේට තව කුඹුරක් ගත්තා නම් එයාට ඒ පොහොර මිටිය හම්බෙන්නේ නැහැ. නිකන් ලෝක ආධාරයක් හම්බෙච්ච ඒ යූරියා මිටියවත් අනේ මේ ගොවිය ගොවිතන් කරන්නේ කරගෙන ගිහිල්ලා පුඩින් දාන්න නෙමෙයි යූරියා ටික ගන්නෙ. ඒ ටික හැම ගොවියටම වගා කරනවා නම් ඒ අක්කර දෙකහමාරේ හැම කට්ටියකට මේක දෙන්න ඇමතුමා. ඒක ඔබතුමා වෙනම කුහක්කම් තියාගන්න යන්න එපා. මෙච්චර ප්‍රමාණයකට පස්සේ ඉවරුනාම ඔබතුමා කතා ඉවරුනාම පස්සේ ඔබතුමා කතා කරන්න. ඒ නිසා හරි ඔබතුමා ඒක ඉවරුනාම පස්සේ කියන්නේ. ඒ නිසා ඒ වගේ අනිත් පැත්තෙන්
මහින්ද රමැත්තුමා
අර මන්තුමා තමුනාසේ වැරදි ප්‍රකාශයක් කරන්නේ. මොකද අපිට ලැබෙන ආධාර ඒගොල්ලම තමයි නිර්දේශ කරන්නේ කාට දෙන්න ඕන කියලා. නැත්තම් ඉන්න අක්කර 50 100 තිය කුඹුරු තියන අයත් ඉන්නවා. නමුත් ඒ අය කියලා තියෙන අඩු ආදායම් ලාභීන්ට තමයි සහන මිලට නොමිලේ දෙන්න දීලා තියෙන්නේ. අපි දෙන පොහොර අපි දීලා තියෙන ඔය කාටත් අපි දෙන සහන ආධාර ක්‍රමයක් මිලියන 53,000,000 සහන මේ පොහොර අද ගොවින්නට ලබා දෙන වෙනම රජය මැදියත් වෙලා.
ඒ හරි ඇමතුමා.
ඊට අමතරව තමයි මේක
හරි ඇමතුමා
ලබා දෙන ආධාරයක් වෙන්නේ ලැබෙන දේ අපි ආධාරයෙන් ලබා
ගන්නවා. මම මේ කතා කරන්නේ අක්කර 50 කරන කට්ටිය නෙමෙයි ගරු ඇමතුමා. මම කියන්නේ අක්කර දෙකහමාරේ කුඹුර තමන්ට කරගන්න බැරුණම අඳේට අරගත්තාම තමන්ගේ කුඹුර කරලා තව කුඹුරක් අඳේට අරගෙන කරනවා. එතකොට ඒ මෙයා මේ මහ පරිමාණයේ ව්‍යාපාරිකයේ මට්ටමින් කරන කෙනෙක් නෙමෙයි ගරු ඇමතුමා.
ඒ නිසා
ඒ අක්කර දෙකහමාරට තිරි යූරියා මිටිය ඔබතුමා ලබා දෙන්න.
මේ වැරදි දෙයක් කියන්නේ මේවා සල්ලි වලට මෙච්චර කාලයක් ලැබුණේ මේ නොමිලේ අපිට රටකින් ලැබෙන දේ ඒගොල්ලා බලාපොරොත්තු වෙන කණ්ඩායමට විතරයි දෙන්න පුළුවන්. අපි ඔබතුමා අපි කියන කට්ටිය නේ, අපි තේරුවේ නැහැ. දේශපාලනයේ කිසිම ආකාරයක නැහැ. ඒගොල්ලා දුන්නොත් අපිට අක්කර 5ට ඒත් දෙනවා, 50ට දෙන්න කිව්වත් දෙනවා. මේ කොහෙන් හරි ලැබෙන්න ඕනේ. මේ රටට දැන් ආධාර යම් ප්‍රමාණයක් ලැබෙන්න පටන් අරගෙන තියෙනවා. ඒකට ඒ නිසා එයාට ගරහන්න එපා. ලැබෙන දේට ස්තුති
කරන්න.
කාටවත් ගැරහුවා නෙමෙයි ගරු ඇමතුමා. ඉල්ලීමක් විදියට කරේ. මට දැන් මේ අද ඉන්නකොට දැන් මේ ආපු කෝල් එක තුල මේ අහිංසක මිනිස්සු තෙල් ටික හොයාගන්න බැරුව තැන් තැන් වල ඇවිදලා ණයට තෙල් ටික අරගෙන කොහොම හරි අක්කර දෙක මාරක් කරගන්න මේ සොච්චන් ලාභයක් කරගෙන කොහොම හරි තමන්ගේ දරු බටවු ටික ජීවත් කරවන්න, දරුවට ඉස්කෝලේ යවන්න ඕකනේ. දපුතුමාලා බදු ගහලා අද පොත් ටික ගන්න බෑ, කවකටු පෙට්ටියක් ගන්න බෑ, බෑග් එකක් ගන්න බෑ. එහෙම තියෙන වෙලාවේ යන්තම් හරි හුස්මක් ගන්න ඒ වෙනුවෙන් තමයි තව අක්කර දෙක මාරක් කාගේ හරි අඳට අරගෙන කුඹුරක් කරන්නේ. ඒ කට්ටියට ඒක වෙනුවෙන් තමයි ඒ පොහොර මිටියවත් දෙන්න කියලා කියන්නේ. ඒ නිසා ඒකට කුහක්කම් කරන්න දෙන්න එපා. ඒ හින්දා ඔබතුමා කැමති නම් දෙන්න, නැත්නම් ඔබතුමාලගේ නිර්ණායක ඔතොල ගහගන්න කොහට හරි තැනකට. ඒ නිසා ඒ වගේම අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් කෘෂිකර්මාන්තය ගැන කියනවා. එතුමා තමයි තාක්ෂණයේ බාර අපේ ඉන්න ඇමතිවරයා. ඒ වගේම එතුමාට තාක්ෂණෙත් එක්ක අපිට යන්න තියෙනවා. අපිට ලෝකේ ලොකු ගමනක් යන්න තියෙන වෙලාවක මම හිතන්නේ අපි දැන් මේනට තාක්ෂණියුත් අපි විශාල ප්‍රමාණයක් පල්ලෙහාට වැටිලා ඉන්න වෙලාවේ එතුමා කතා කරනවා කැලිෆෝනියා සරසවියේ සහයෙන් ශ්‍රී ලංකාවේ කෘෂි තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඇති කරනවා. අනේ තව විශ්වවිද්‍යාල දැන් අපි දැක්කකු එක විශ්වවිද්‍යාලයක් හදන්න මිලියන 20යි මිලියන 200යි කොහොම තමයි දාන්නේ. හැබැයි තව විශ්වවිද්‍යාල හැබැයි ඊට වැඩිය ඔබතුමා දන්නවා අපේ මහලුපල්ල මැතුළු මෙරට කෘෂි පරීක්ෂණ ආයතන කීයක් තියෙනවද? අද කැලෑ ඇහිලා මෙව්වගේ එක බීජ ඇටයක් නිෂ්පාදනය කරලා ගොවියන්ගෙන වෙනුවෙන් අද එන්නේ නැහැ. ඒව වෙනුවෙන් කතා කරන්නේ නැහැ. හැබැයි ඒ වගේම මේවා කියනකොට මට මතක් වුණා තව කාරණයක්. එතුමා මේ ඊයේ පෙරේදා අර ග්‍රීන් ඇපල් මේ මෙන්න මේ මසංගෙඩිය එතුමාට ගෙනල්ලා අට අපි හිතාගෙන රනිල් වික්‍රමසිංහ කියන්නේ අටවන ජනාධිපති කියලා. ඒ නිසා මේ අයවැයනුත් මොනවාරි අටවලා ගෙනල්ලා ඇති කියලා. හැබැයි එතුමා අන්දන ජනාධිපති කියලා මම දැනගත්තේ අර ඒ ගොවි මහත්තයා හොඳ දක්ෂේ. මේ අපේ පැතිවල මේක හැදෙනවා මෙච්චර ලොකුවට හැදෙන්නේ නැහැ. පොහොර දාන්න නැතුව නඩත්තු කරන්න තින්දා මෙච්චර ලොකුවට හැදෙන්නේ නැහැ. මේ කියන මසංගෙඩිය ඇපල් කියලා කව්වන්න තරම් මෙයාට අන්දන්න පුළුවන් කියලා අපි දන්නේද? ඒ නිසා ඒ ගොවි මහත්තයා ගැන නෙමෙයි මං කියන්නේ. ඒකත් හොඳයි, ඒක වගා කරන එක. හැබැයි ඒක ග්‍රීන් ඇපල් නෙමෙයි. ඒක ග්‍රීන් ඇපල් කියලා මේ මසංගෙඩිය කව්වපු ජනාධිපතිතුමාට හෙට මේ කරගෙන ඇවිල්ලා කියයි දන්නා රෙඩ් ඇපලුත් අපේ පැත්තට දෙනවා කියලා. මේ රෙඩ් ඇපල් ඇකුත් අපේ පැත්තේ තියනවා කියලා කියයි. ඒකත් ජනාධිපතිතුමා අරගෙන ඒකත් ව්‍යාප්ත කරන්න වැඩ කටයුතු කරයි කියලා හිතන මේ වගේ කෘෂිකර්මාන්තය ගැන තමන් ගැන මේ රටේ ජනාධිපතිවරයා මේ විදිහට අන්දනෝ නම් මේ රටේ ජනතාව මං හිතන්නේ අපේ රටේ අභාග්‍ය තමයි මේ දිසාපේ හිතනවා. මේ රටේ ගොවි ජනතාව නගා සිටවන්න ඔබතුමාත් ගොවියෙක් විදිහට ඔබතුමා වගා කරන කෙනෙක් කියලා ඔබතුමා නිරන්තරයෙන්ම කතා කරන ඔබතුමාගේ වත්තේ එළවලු ගැන කතා කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අද අපේ ගොවි මහත්තුරු පහ මුණ දෙන ප්‍රශ්නයක් තමයි මේ බීජ පිළිබඳ ප්‍රශ්නේ. අපිට ඒ වෙනුවෙන් ඕන තරම් ආයතන තියෙනවා. ඒවටික ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? මේ අලුත් තාක්ෂණය කැලිෆෝනියාවේ සහයෝගය ගන්න ගැන අපිට විරෝධතාවයක් නැහැ. කොහෙන් හරි කමන්නේ අපිට තාක්ෂණ. අපි අද තාක්ෂණයෙන් කොච්චර කෘෂිකර්මාන්තය පැත්තෙන් පිටිපස්සේ දින්නේ. අපිට අද ජල ප්‍රශ්න තියෙනවා. කාලයකට අපිට නියගයට මුහුණ දෙනවා. එතකොට අඩු ජලයෙන් අපි වගා කරන්නේ කොහොමද කියන එක පිළිබඳ ඔබතුමාලා ගොවිය දැනුවත් කරනවා වගේම ගොවියන්ට ඒ පහසුකම් ලබා දෙන්න කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම අපිට තියෙන භූමි සීමාව ඉගෙන ගන්නවා. ඒ සීමාව තුළ භූමියෙන් වැඩි අස්වැන්නක් ලබා ගන්න කටයුතු කරන්නේ කොහොමද කියන ගැටලුවට අපි ජයග්‍රහණය කරන්න පුළුවන්. අපිට වාසනාවන්ත විදියට කටයුතු කරපු ආයතන තමයි මේ අද විනාශ කරලා යන්නේ. ඒක වල් බී වෙලා කැලෑව ඇහිලා තියෙනකොට ගොවියන්ගේ අරමුණු කරා යන්නේ කොහොමද? අද ඒ එහෙම තියෙනකොට අද එනිත් පැත්තෙන් ප්‍රමිතියෙන් තොර අපි දාන දඹුල්ලෙන් ගිහිල්ලා ලොට් පිටින් ගෙනල්ලා තමන්ගේ කමතේ දාලා තලලා පොඩි කරලා වේලලා පැකට් කරලා දුන්නාම ඒක තමයි ගොවියෝ ගිහිල්ලා වගා කරන්නේ. එනිසා ප්‍රමිතියෙන් තොර බීජ අපේ රටට එනවා. එනිසා ගොවියා කබලෙන් ලිපට වැටෙන්න ප්‍රධාන කාරණයක් මේ ප්‍රශ්නේ. එනිසා ඔබතුමා මේ ගැන අවධානය යොමු කරන්න. එනිසා අපේ මහලුපල්ලේ අපේ SB සාරාගේ මැතිතුමා අපේ 2001 ආණ්ඩු වෙලාවේ මට මතකයි මහලුපල්ලේ මැවිල්ලා අපේ කතිකාචාර්ය මහාචාර්යව එහෙ නතර වෙන්නේ නැති නිසා ඔබතුමා ඒකේ හැදුවා නේවාසිකාගාරයෙන්. ඔබතුමා ක්වාටර්ස් ටික අලුත් වැඩියා කරලා දීලා ඒ කටයුතු කරා. හැබැයි අද ඒ හැදපුවත් ඉවරයි. ඔබතුමාගේ උත්සාහයෙන් පස්සේ නැවත වල් බිම වෙලා විනාශ වෙලා. එනිසා මේ ආයතන කෙරේ අවධානය යොමු කරන්න ගන්නවරු ඇතුළු හැම දෙයක්. එනිසා අපිට ඕනන්නේ ඔබතුමා මේ අගින් මුලින් යන්නේ නැතුව මං ඉස්සලත් කිව්වේ දැන් ඔබතුමා මඩ පොර ටික ලබා ගන්න බැරි වෙච්ච ඉඳ කියලා ඔබතුමා ඉස්සලා යයි. හැබැයි අපි අස්වැන්න ලබා ගන්න නම් හොඳ බීජ දෙනවා වගේම ඒකට කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන පොහොර ටික නිසි වෙලාවට නියම පොහොර දෙන්න ඕනේ. මඩ පොහොර නැතුව ඔබතුමා කියයි අපේ පැත්තේ පොහොර බිමේ ෆොස්ෆේට් තියෙනවා. එනිසා මඩ පොහොර ප්‍රමාණය අවශ්‍යතාවයක් නැහැ කියලා. හැබැයි ෆොස්ෆේට් ප්‍රමාණයක් තිබුණාට භූමියේ මඩ පොහොර නැතුව ගහ හැදෙන්නේ නැහැ ගහ ඇමතුමනි. ගහ හැදෙන්නේ නැතුව ගහේ අස්වැන්න හරියට ලැබෙන්නේ නැහැ. අස්වැන්න හරියට ආවේ නැත්නම් කරල පැහෙනකොට මේ ප්‍රශ්නේ ඔබතුමා බණ්ඩි ටික දුන්නට කරල පැහෙනකොට එනිසා මේක වෙන්නේ නැහැ. අනේ ඇමතුමා ඔබතුමත් එක්ක උත්තර දෙ දෙන්න ගියොත් එහෙම දැන් මට මේ කතාව කරගෙන යන්න වෙන්නේ.
කරා ඇමතුමා.
ඔබතුමා නිරන්තරයෙන්ම කියනකොට ඒකට උත්තර දුන්නේ නැත්නම් වැරදි විදියට යනවා. මේ රටේ ජනතාවට පොහොර කියන එක තිබුණේ නැහැ. මුලින් ඉල්ලුවේ යූරියා විතරයි. ඊට පස්සේ අපි යූරියා ටික ගෙනල්ලා දෙනවා. ඒ වගේම ඊට පස්සේ කිව්වා කරල හැදෙන්නේ නැහැ බණ්ඩි පොහොර දෙන්න කියලා. අපි බණ්ඩි පොහොර ටිකත් ගොවියට නියමිත ප්‍රමාණයටම වෙලාවටම දෙනවා මේ පොහොර දෙවර්ගෙම. ඊළඟට කියනවා මඩ පොහොර පිළිබඳව මම දන්නවා මඩ පොහොර ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඔබතුමා දන්නවා යුක්‍රේන් පැත්තේ තියෙන මේ යුද්ධ නිසා රටවල් අපනයනය කරන්නේ නැහැ. අපිට සල්ලි ලැබිලා තියෙනවා. එනිසා තමයි මේ මඩ පොහොර මුලින් දෙන්න ඕන දෙයක්. ගන්න තැනක් නැහැ. දැන් අපි ඒක සූදානම් කරන හැබැයි අපිට ඒක මේ කන්නේට දෙන්න බෑ. යල කන්නේ පටන් ගන්නකොට නොමිලේ සත පහක්වත් අය කරන්නේ නැතුව ඔය සියලුම ගොවින්ට මඩ පොහොර ලබා දෙන්න කටයුතු කරනවා.
ගොවිසුදි
ඔයෝ ඉල්ලනවා දෙනවා. ගොවියෝ ඉල්ලනවා දෙනවා නෙමෙයි ඇමතුමෝ. අපිට කොච්චර ඉන්නවද මේ කෘෂිකර්මාන්තේ බාරව අපේ රටේ නිලධාරි කණ්ඩායමක් ඉන්නවා. එනිසා ගොවියා ඉල්ලනකොට දෙන්න ඕන ගොවියා දන්නේ කුඹුරට පැහැනකොට ඒක විතරයි. හැබැයි තාක්ෂණයත් එක්ක මේව සම්ප්‍රදායික එදා ඉඳලා එන ක්‍රමවේදයක් තියෙනවා. ගහ වගා කරනකොට මුල ඉඳලා එන්න ඕන ක්‍රමය අද අය අද මේ ඔබතුමා ඇමතුමා බවට පත් වුණාන් පස්සේ මේ රටේ අරගල කරලා මේ කරල පැහැන්නේ නැතිකමට ගොවි ඉල්ලනවා නෙමෙයිනේ. එනිසා ඔබතුමාලට වගකීමක් තියනේ ක්‍රමවේදෙත් එක ගමන් කරන්න. ඔබතුමා අද කියනවා දෙන්න ඕන ඇත්තරම දෙන්න ඕන
මොකද විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
එනිසා නොමිලේ ලබා දිය යුතු වෙනවා. මොකද මේ වෙලාවේ ගොවියාගේ ආර්ථිකය කඩන් වැටිලා විනාශ වෙලා. ඒ නිසා එක කන්න නැගිහිරින්න දෙන්න නොමිලේ. හැබැයි මම කියන ඔබතුමාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගේ නිකන් දෙන්න ගිහිල්ලා ලැබෙන දේකවත් නොලැබී යන තත්ත්වයට කටයුතු කරන්න එපා. මේ රටේ පොහොර ටික නැති වෙලා ගියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයශ්‍රීමා බෝධිංගොතියා බලාගෙන කිව්වේ පොහොර ටික නිකන් දෙනවා මගේ අයියා දෙන්න කිව්වා කියලා. ඒ නිසා ඒ කියලා තමයි අද මේ රටේ කෘෂිකර්මාන්තයට කෙල වුණේ. ඒ නිසා ගෝඨාභය කියා වගේ නම් මහින්ද අමරවීරත් කරන්න හදන්න එපා කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අද අපි ජනාධිපතිතුමා බදු ඉදිරිපත් කරනකොට විශේෂයෙන්ම බීඩි වලට බදු ගැහුවා. බීඩි වලට රුපියල් 2කින් බද්ද වැඩි කරලා දුන්නා. මේක ගෙන්නണ്ട මේක පෙන්වන්න එනකොටත් එයත් එක්කත් ආවේ බීඩි මුදාලි කෙනෙක් තමයි ගෙනා. ඒස එයාගේ ඉල්ලීමට මොක්කරි එකට ගැහුවද එයාට බදු වලින් රින්ගලා ගිහිල්ලා ලාභයක් එන්න මොක්කරි ක්‍රමයකට ගැහුවද දන්නේ නැහැ. හැබැයි මේරට එයා දෙවෙනකොට සුයන් රැකියා සියල්ලම වලපල්ලට ගිහිල්ලා තියෙන වෙලාවේ ගමේ අහිංසක ගෑනු කෙනෙක් මොනකක් හරි මට්ටමේ ගෙදර ඉන්න ගමන් බීඩියක් ඔතලා හරි ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තිබුණා. මෙරට අහිංසක මිනිස්සු ටික බොන බීඩිය අද ආර්ථිකයෙන් කඩන් වැටලා ඉන්න වෙලාවේ මේ දුම්පානට උරුවෙච්ච මිනිහට මේකෙන් ගැලවෙන්න ඔබතුමාලට පුළුවන් නම් මේ හරහා මෙරට දුම්පානේ වළක්වා දාන්න
පුළුවන් වෙන්නේ නැහැ.
ඒ නිසා දුම්පානේ ගලකන්න නෙමෙයි මේ හරහත් ගත්තේ සිගරට් කම්පැනි ටුවමනාව තියෙනවා. මෙරට දුම්පානේ බීඩි කම්පැනි ටික වටලා දාන්න. ඒ හරහා මෙරට සුවන් රැකියාව නිරෙච්චි ඒ අයගේ අවස්ථාවත් වළක්වා දාන්න බීඩි
සිගරට්
කම්පැනි අවස්ථාව දෙනසක් කටයුතු කරලා තියෙනවා මිසක් තව කියවුතු කාරණා ගණනාවක් මුතුන අපිට පොලිසිය ගැන කතා කරන්න තිබුණා. හමුදාව ගැන අපිට වෙන් කර කතා කරුතු කාරණා ගණනාවක් තිබුණත් කාලය අවසන් වෙන නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා මේ රටේ මැතිවරණ ඉල්ලන්නේ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නෙමෙයි රටේ ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාටවත් මේ ආණ්ඩු පැත්තේ නියෝජනය කර කාටවත් තමන්ගේ වුමනාවට මැතිවරණ සිටියම ක්‍රියාත්මක කරන්න මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ කියන එක අපි මේ රටේ ජනතාවත් එක්ක බය නැතුව අපි ඉදිරියේදී මේ ආවට වැඩිය දෙවන්ත අරගලයක් සුනාමියක් වගේ ඔබතුමාලා මැතිවරණ කල් දාන්න කටයුතු කරොත් අපි ගේනවා ඒකට ලැහත් වෙලා ඉන්න කෙනෙක් කියමි මම කියනවා බොහොමත්ම ස්තුතියි
බොහොම ස්තුතියි